ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
වෘත්තියකට එහාගේ සේවයක් ලෙස ලොවපුරාම ගෞරවයට පත් හෙද වෘත්තිය වෙනුවෙන් වෙන්වුණු අන්තර්ජාතික හෙද දිනය අදට එදී තිබෙනවා. ඉතින් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනෙන් අපි සූදානම් අන්තර්ජාතික හෙද දිනය සනිටුහන් කරමින් විශේෂ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියක වන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධව. ඒ සඳහා අප සමග සිඩ්නි නුවර සිට සංක්‍රමණ නීතිඥ රුවන් සමරසිංහ මහතා සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් අතිනි.
මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි ඔස්ට්‍රේලියාවේ මේ වන විට හෙද වෘත්තියට ඇති ඉල්ලුම කොයි ආකාරයක් ගන්නවද?
ඔව් අතිනි. දැන් හෙද වෘත්තිය කියන වෘත්තිය දශක ගණනාවක් තිස්සේම කවදාවත් ඉල්ලුම අඩු වෙන්නේ නැති වෘත්තියක් වශයෙන් තමයි සංක්‍රමණ දෙපාර්තමේන්තු හඳුනගෙන තියෙන්නේ. නමුත් මේ COVID-19 පැන්ඩමික් තත්ත්වයෙන් පස්සේ ඇතිවෙච්ච ඕස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය දිහා බලනකොට සෞඛ්‍ය අංශවල තියෙන ශ්‍රම හිඟය ඉතාම දරුණු ආකාරයට දැනෙනවා. ඒකෙනුත් හෙද වෘත්තිය මේකේ මුල්තැනක් ගන්නවා. ඊට අමතරව මට කියන්න ඕනේ මේ රටේ වැඩි ඉල්ලුමක් තියෙන වෘත්තියක් කියලා බලන්න තියෙන එකම සලකුණ තමයි මේ මොන මොන ලැයිස්තුවලද මේක ගොනු වෙලා තියෙන්නේ කියලා. මේ රටේ තියෙනවා ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට් එකක්, රීජනල් ලිස්ට් එකක්, ස්කිල් එම්ප්ලොයි නොමිනේටඩ් ලිස්ට් එකක්, ස්ටේට් නොමිනේටඩ් ලිස්ට් එකක්, එතකොට එක එක ටෙරිටරි වල තියෙන ලිස්ට් එකක්. ඔය හැම ලිස්ට් එකකම ගත්තොත් පොදු වෘත්තියක් තියෙනවා නම් අපිට අද අඳුරගන්න පුළුවන් මේ හෙද වෘත්තිය. ඒක නිසා අපිට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් මේ රටට එන්න සහ ඒ අයගේ කැමැත්තක් ආශාවක් තියෙනවා නම් හෙද වෘත්තිය සම්බන්ධයෙන් මේක මං හිතන්නේ ඉතාම හොඳ ආරම්භක ස්ථානයක් කියලා. හෙද වෘත්තිය යම්කිසි විෂය ධාරාවක් හදාරලා ඉවරලා ලොง ටර්ම් මයිග්‍රේෂන් අවුට්කම් එකක් ගන්න පුළුවන් දෙයක් හැටියට තමයි අපි මේක දකින්නේ.
ඔවුරුවන් ඔබ සිතන ආකාරයට මේ හෙද වෘත්තියට ඔස්ට්‍රේලියාවේ තියෙන රැකියා අවස්ථා සහ වැටුප් තල කොයි ආකාරයක් ගන්නවද?
ඔව් අතිනි, මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි වෘත්තියකට එන්නේ හොඳ වැටුපක් ලබන්න පුළුවන්ද කියන එක තමයි ඉස්සෙල්ලාම අපි මේ ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් අවුරුදු කෙනෙක් මේ එනවනම් කරන්නේ. එතකොට අපි මේකේ ප්‍රතිලාභයක් තියෙනවද කියන එක ඉතාම වැදගත්. අපි ඉස්සෙල්ලාම වැටුප් තල කතා කරොත් දළ වශයෙන් මෙහි තියෙන සංඛ්‍යා ලේඛන අනුව වසරකට ඩොලර් ඔස්ට්‍රේලියන් ඩොලර් 65,000ක සිට 75,000 අතර තමයි පෙන්නන්නේ. ඉතින් මේක හොඳ ආරම්භක වැටුප් තලයක් කියලා මම දකිනවා. ආරම්භක මෙහෙදියකට සාමාන්‍යයෙන් අවම වශයෙන් අපේ අත්දැකීම අනුව සාමාන්‍යයෙන් අවුරුද්දකට ඔස්ට්‍රේලියන් ඩොලර් 60,000ක් ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් වහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි රැකියා අවස්ථා මොනවාද කියන එක. මට ඒකට නැවත උත්තර දෙන්න තියෙන්නේ ඔකියුපේෂන් ලිස්ට් වල වෘත්තීය ලයිස්තු හැම එකම මේක අන්තර්ගත වීම මගින්ම ඒකෙන් දෙන ඉන්ඩිකේෂන් එක, එහෙම නැත්නම් හැඟවීම තමයි මේක දැනට අවශ්‍ය ඔකියුපේෂන් එකක් මේ රටට කියන එක. ඊට අමතරව පහුගිය කාලේ මේ රටේ හිටපු විදේශ ශිෂ්‍යයන්ට නර්සින් රිලේටඩ් කෝස් එකක් කරපු හැම කෙනෙකුටම ඒගොල්ලෝ අවස්ථාවක් දුන්නා ෆුල් ටයිම් රැකියාවක් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සති දෙකකට පැය 40යි දෙන්නේ. ඒක අයින් කරලා ඉවරලා සෞඛ්‍ය සේවයේ විශේෂයෙන් හෙද, ඒ කියන්නේ නර්සින් ඩිග්‍රී එකක් කරන අයට අවස්ථාව දීලා ඒ අයට අවස්ථාව ලැබුණා. රෝහල් වල, ඔස්ට්‍රේලියාවේ රෝහල් වල වැඩ කිරීමේ අවස්ථාව පවා ලැබුණා. ඒකෙන් අපිට තේරෙනවා මේක කොයිතරම් උග්‍ර හිඟයක් තියෙන රැකියා ක්ෂේත්‍රයක්ද කියන එක මෙයින් අපිට අවධාරණය කරලා පෙන්වන්න පුළුවන්.
මම ඊළඟට ඔබෙන් දැනගන්න කැමති මේ හෙද වෘත්තියට නිපුණතා සංක්‍රමණය සඳහා ඇති අවස්ථාව කොයි ආකාරයක් ගන්නවද?
අපි බැලුවොත් ස්කිල් මයිග්‍රේෂන් කරලා එදියා මේ රටට කොහොමද එන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙකක් තියෙනවා. පළවෙනි පිළිතුර තමයි කෙලින්ම OC ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ශිෂ්‍ය බලපත්‍රයක් අරගෙන මේ රටට එන කෙනෙක්ට එයා, අපි එක උදාහරණයක් ගමු. පළවෙනි උදාහරණය එයා කරනවා 3-year bachelor's in nursing කියන qualification එක මේ රටේ සම්පූර්ණ කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඇප්‍රා එකේ මේ රටේ මේ හෙද රැකියාව නියාමනය කරන ආයතනය තමයි ඇප්‍රා කියන්නේ. ඇප්‍රා එකේ රෙජිස්ට්‍රේෂන් එකක් අරගෙන ඒගොල්ලන්ට පුළුවන් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් හැටියට ඇත්තරම ඇපලිකේෂන එකක් දාන්න ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකට ඇපලිකේෂන් එකක් දාලා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ සංකීර්ණ නිපුණතා ඇපලිකේෂන් එකක් දාන්න. නමුත් මෙතනදී මම නැවත අවධාරණය කරන්න ඕනේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් සිඩ්නි වලට ඇවිල්ලා මේ කෝස් එක කම්ප්ලීට් කරයි කියලා ඒගොල්ලන්ට මේ අවස්ථාව ගැනීම පහසු වෙනවා කියලා. හැමතිස්සෙම අපි බලන්න ඕනේ රීජනල් ෆෝකස් එකක් මේ කොයි දෙයක් කරත්. මොකද සිඩ්නි වල එහෙම හිඟයක් තිබ්බට දකින දේ තමයි නිව් සවුත් වේල් ස්ටේට් ලිස්ට් එකේවත් මේගොල්ලන්ට එහෙම මෙට්‍රෝපොලිටන් ඒරියා වල ඉන්න අයට හෙද හෙදියන්ට මේක නොමිනේෂන් එකක් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. ඒකට හේතුව උග්‍රතාවයේ හිඟකම නැතිකම නෙමෙයි. මේකට හේතුව තමයි මේ සිඩ්නි වල එහෙම නැත්නම් මෙල්බන් වල මෙට්‍රෝපොලිටන් ඒරියාස් වල ඉන්න ප්‍රමාණය මේවට ඇප්ලයි කරන්න ඉන්න ප්‍රමාණය වැඩිවීම නිසායි ඒක අපහසු වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ උග්‍ර හිඟයක් නැහැ කියලා. උග්‍ර හිඟයක් තියෙනවා. නමුත් ඒ ලිස්ට් එකට නොමිනේට් කරලා ගන්නේ ඉතාම ඉහළ ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන් අයට විතරයි. ඒක නිසා ඒ ලොකු චැලෙන්ජ් එකකට ගන්න අවශ්‍ය නැති නිසා තමයි අපි හැම තිස්සෙම කියන්නේ රීජනල් ෆෝකස් එකට ගිහිල්ලා රීජනල් ලොකේෂන් එකකට ගිහිල්ලා රීජනල් යුනිවර්සිටි එකක ඉගෙන ගත්තොත් බොහොම පහසුවෙන් ඒගොල්ලන්ට පුළුවන් ස්ටේට් නොමිනේෂන් එකක් ගන්න. ස්ටේට් නොමිනේෂන් එක වුණත් ප්‍රාන්ත හෝ ටෙරිටරි ආණ්ඩුවකින් ගන්න නොමිනේෂන් එකක් වුණත් ගොඩක් වෙලාවට මේ අවස්ථාවේදී ඒගොල්ලෝ දෙන්නේ නැහැ පර්මනන්ට් වීසා එකට. ඒගොල්ලෝ දෙන්නේ ප්‍රොවිෂනල් වීසා එකක්, අවුරුදු 5ක తాවකාලික වීසා බලපත්‍රයක් දෙන්නේ. ඒක රස්සාවක් කරන් අවුරුදු 3ක් හිටියාම ඒක ස්ථිර වීසා බලපත්‍රයක් හැටියට පත් කර ගැනීම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මම කතා කරේ ඕක තමයි එක ක්‍රමයක් අධ්‍යාපන කටයුතු අවසන් කරගෙන මේ රටේ හෙද හෙදියක් වශයෙන් සංක්‍රමණ තියෙන පාත්වේක. දෙවෙනි ක්‍රමේ තමයි අපි ඊළඟ උදාහරණය ගමු. ලංකාවේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් නර්ස් කෙනෙක් හැටියට රාජකාරි කරන කෙනෙක්, ඒ නර්ස්ට අවශ්‍ය නම් මේ රටට එන්න. ඒගොල්ලන්ට තියෙනවා මේ රටේ ඉන්ටර්නැෂනලි ක්වොලිෆයිඩ් නර්සස්ලා තියෙනවා බ්‍රිජින් කෝස් එකක්. ඒ කියන්නේ ග්‍රැජුවෙට් සර්ටිෆිකේට් එකක්, ග්‍රැජුවෙට් සර්ටිෆිකේට් ඉන් නර්සරි කියලා කියන්නේ. ඒක මේ ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් නර්සරි එහෙම නැත්නම් එක එක යුනිවර්සිටීස් වල ඒක ඔෆර් කරනවා. ඒක 3-month කෝස් එකක්. ඒ මාස 3 කෝස් එක කරාට පස්සේ ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන්. ඒ ස්කිල් ඇසෙස්මන්ට් එක අරගෙන ඉවරලා නැවත රීජනල් ෆෝකස් එක ගැන අපි අවධාරණය කරන්න ඕනේ. කලාපීය එහෙම නැත්නම් රීජනල් පැත්තකට ප්‍රාදේශීය ස්ථානයකට ගියොත් ඒගොල්ලන්ට අර මං කලින් කිව්වා වගේ ප්‍රොවිෂනල් වීසා එකක් අරගෙන ඊට පස්සේ ලොง ටර්ම් පර්මනන්ට් වීසා එකට යෑමේ පාත්වේක තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
ඔව්, යම්කිසි ශිෂ්‍යාවකට සංක්‍රමණික ශිෂ්‍යාවකට හෝ මේ රටේ සිටින ශිෂ්‍යාවකට හිතුනොත් තමන් දැනට අධ්‍යයනය කරමින් සිටින ක්ෂේත්‍රය වෙනස් කරලා මේ හෙද වෘත්තියට පිවිසෙන්න ඒ සඳහා තියෙන අවස්ථාව කොයි ආකාරයක් ගන්නවද? ඒ සඳහා යම්කිසි බාධාවක් තියෙනවද?
ඔව් අතින් එතන මෙතෙක් කල් තිබ්බ නීතිය තමයි තමු මේ රටට ඇවිල්ලා කෝස් එකක් කරගෙන ඉන්නවා නම් ඒ කෝස් එක මාස 6ක් පටන් ගත්තට පස්සේ අපි උදාහරණයකට ගමු. අපි කිව්වු MBA එකක් කරන්න ආවා කියලා Masters of Business Administration එකක් කරන්න ඇවිල්ලා එයාට ඕන වෙනවා වෙන Masters in Nursing හරි මොකක් හරි කෝස් එකක් කරන්න ඕනේ නම් අද වෙනකන් මේ වෙනකන් තියෙන නීතිය තමයි මාස 6ක් එක ආයතනයක හිටියොත් එක Education Provider කෙනෙක් ගාවට හිටියොත් ඒගොල්ලන්ට පුළුවන් ඒ කෝස් එක මාරු කරගන්න. ඒ කෝස් එක මාරු කිරීමේදී මෙතෙක් තියෙන නීතිය තමයි ඒගොල්ලෝ ඒ ලෙවල් එක අපි උදාහරණයකට ගත්තොත් ඩිග්‍රී ග්‍රැජුවෙට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒ ග්‍රැජුවෙට් ප්‍රෝග්‍රෑම් එක තුල ඉන්න තාක් දුරට ඒගොල්ලන්ට පුළුවන් වීසා එක වෙනස් නොකර ඉදිරියට යන්න. එතකොට මම ගත්ත උදාහරණයේදී MBA එකක් Masters of Business Administration එකක් කරපු කෙනෙක් ඇවිල්ලා මාස 6කින් හිතනවා නෑ මට ඕනේ Masters in Nursing Studies, Nursing Nurse Education වගේ එකක් කරන්න ඕනේ කියලා හිතුවොත් ඒගොල්ලන්ට පුළුවන් ඒක මාරු කරගන්න. As long as එතනදී අවශ්‍යතාවය තියෙන්නේ ඒ යුනිවර්සිටි එක වෙනස් කරන්නේ නැත්නම් ඊටම පහසුවෙන් කරගන්න පුළුවන්. යුනිවර්සිටි වෙනස් කරනවා නම් ඉන්න යුනිවර්සිටි එකෙන් රිලීස් ලෙටර් එකක් ගන්න ඕනේ. ඒක මේ වෙනකන් අපහසුතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් අලුතින් කන්ඩිෂන්ස් වගේක් එකතු කරගෙන යනවා. ඒක දැනට කියලා තියෙන විදිහට 2022 ජූලි පළවෙනි ඉඳලා ක්‍රියාත්මක වෙන කතාවක් තමයි තියෙන්නේ. ඒ කන්ඩිෂන්ස් වලදී කියන්නේ මේක ස්ට්‍රික්ට්ලිම එන කෝස් එක මාරු කරනවා නම් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගත යුතුයි කියන එක තමයි මේගොල්ලෝ දැන් අලුතෙන් දාන කන්ඩිෂන් එක වෙලා තියෙන්නේ. ඉතින් ඒ කන්ඩිෂන් එක ආවට පස්සේ මේ තත්ත්වය තවත් ටිකක් අපහසු තත්ත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙක් ගහපු වීසා එකක ඒ දැඩි කොන්දේසිය තාම ඇතුළත් කරලා නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අර මං කලින් කිව්වා වගේ මාස 6කට පස්සේ වෙනස් කරගන්න. නමුත් අලුතින් ස්ටුඩන්ට් වීසා ග්‍රෑන්ට් කරනකොට මේ අලුත් දැඩි නීතියක් කන්ඩිෂන් එකක් ඒකට කොන්දේසියක් එකතු කරනවා ඒගොල්ලෝ. ඒ කොන්දේසිය යටතේදී අපි මේ කියන විදිහට පහසුවෙන් කරගන්න බැරි තැනකට එන්න පුළුවන්. ඒක නිසා තමයි ඉදිරියේදී අතීතයට වඩා අනාගතයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවෙක් එනකොට ඒගොල්ලෝ ඉතාම අවබෝධයෙන් තීරණය කරන්න ඕනේ තමුන් යන මාර්ගය මේකයි කියලා. මෙහි ඇවිල්ලා කෝස් මාරු කිරීමේ තිබ්බ ප්‍රවණතාවේ කලින්ට වඩා අපහසු කිරීමේ හැකියාවක් තමයි අපි සංක්‍රම දෙපාර්තමේන්තුව පැත්තෙන් දකින්නේ.
ඔව්, මීළඟට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සංක්‍රමණික ශිෂ්‍යාවක් විදියට හෙද වෘත්තිය තෝරාගෙන පැමිණෙන කෙනෙක්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති හැකියාව කොයි ආකාරයක් ගන්නවද?
ඔව් අතිනි, මං හිතන්නේ මම මේක කලින් ප්‍රශ්නයකදීත් බොහොම සංක්ෂිප්තව කතා කරා. විශේෂයෙන් මේ හෙද වෘත්තිය කියන්නේ මෙතන සුවිශේෂ වෘත්තියක්, ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් වෙන වෘත්තියකට ආවොත් ඒ වෘත්තියේ ගණ්ඩ ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න ඕනේ සංක්‍රමණ අයදුම් පත්‍රයක් දාන්න කලින්. මේ සංක්‍රමණ අයදුම් පත්‍රයක පූර්ව කොන්දේසියක් තමයි පොසිටිව් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න එක. ඒ ස්කිල් ඇසෙස්මන්ට් එක ගොඩක් නිපුණතා කුසලතා එහෙම නැත්නම් ස්කිල් ඔක්යුපේෂන් සම්බන්ධයෙන් කෝස් එක කම්ප්ලීට් කරලා අවම වශයෙන් මාස 12ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් බලනවා. ඉතින් දැන් මෙතන තියෙන සුවිශේෂත්වය තමයි මේ අපි උදාහරණයක් ගත්තොත් බැචලර් ඔෆ් නර්සින් කියන ක්වොලිෆිකේෂන් තුර ඒකේ අර ක්ලිනිකල් කොම්පොනන්ට් එකක් ඉන්බිල්ට් හැම කෝස් එකකම. හැබැයි අනික තමයි ගොඩක් වෙලාවට ශිෂ්‍යාව බලන්න ඕනේ මෙන්න මේ අවශ්‍යතාවයේ මේ තමුන් තෝරා ගන්න පාඨමාලාව තුළ තියෙනවද කියලා. ඒ ඒ සායනික කොටස ක්ලිනිකල් කොම්පොනන්ට් එක තියෙනවා නම් තමයි මේගොල්ලන්ට ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන්. ඒක 95% විතර මම දන්න ගොඩක් කෝසස් වල නර්සින් කෝසස් වල තියෙනවා ඒක. ඒක තියෙන නිසා ඒගොල්ලන්ට ස්කිල් ඇසෙස්මන්ට් එක ස්ට්‍රේට් ෆෝවර්ඩ්, ඒ කියන්නේ ඉතාම පහසුවෙන් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන්. ඒ ස්කිල් ඇසෙස්මන්ට් එක ගත්තට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් සංක්‍රමණ අයදුම් පත්‍රයක් යොමු කරගන්න. දැන් මෙතනදී මම කලින් නොකී තව කතාවක් කියන්න ඕනේ. දැන් මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවක් යම්කිසි විදිහකට අධ්‍යාපන කටයුතු අවසන් කරපු ගමන් ඒගොල්ලන්ට ඉමීඩියට්ලි ආෆ්ටර් ද ස්ටඩීස්, ඒ කියන්නේ සම්පූර්ණ කරාට පස්සේ තමුන් ආපු පාඨමාලාව මෙට්‍රොපොලිටන් නොන් රීජනල් ඒරියා එක නම් අවුරුදු දෙකක සබ් ක්ලාස් 485 කියන වර්ක් වීසා එකක් දෙනවා. පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා කියලා වර්ක් වීසා එකක් දෙනවා. ඒක රීජනල් ලොකේෂන් එක කරොත් දැන් අවුරුදු 3ක් දක්වා එක ගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් තමුන්ට ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලිකේෂන් එකකට කෙලින්ම යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඉමීඩියට්ලි ආෆ්ටර් මේකට පස්සේ ගුණන්න පුළුවන් මේ අවුරුදු 3ක් රීජනල් ලොකේෂන් එක වැඩ කරගෙන ඉඳලා ඒ අතරේ තමුගේ ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලිකේෂන් එකට සූදානම් වෙන්න. එතකොට ඒගොල්ලන්ට ඒ අනුව මම කලින් කිව්වා වගේ ප්‍රාදේශීය ස්ථානීයක ඒගොල්ලෝ පෝස්ට් කෝඩ් එක ඒගොල්ලෝ ස්ටඩි එක ඉවර කරලා ජීවත් වුණොත් ඒ වගේම රැකියාවක් කරගත්තොත් ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් තියෙනවා එක්කෝ ස්කිල් මයිග්‍රේෂන් පාත් එක කියන්නේ එහෙම නැත්නම් එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් කියන සේවා යෝජකයේ මගින් අනුග්‍රහකත්වයක් අරගෙන වීස එකක් ඇප්ලයි කරන්න කියන ඒ හැම ඔප්ෂන් එකක්ම ඒගොල්ලන්ට ඒ අවස්ථාවේදී ලැබෙන්න පුළුවන්.
ඔව්, ඕස්ට්‍රේලියාව තුළ අපි දකිනවා විවිධ විෂයන් වලට විශේෂ වනු හෙද වෘත්තිකයන් සිටින බව. ඉතින් ඕස්ට්‍රේලියාව තුළ මෙම හෙද වෘත්තියේ වඩාත් ඉල්ලුම ඇති ක්ෂේත්‍රයන් මොනවද?
ඔවතිනි, දැන් නැවතත් මේක ඉතාම අපි උදාහරණයකට ගණකාධිකාරවරයෙක් එහෙම නැත්නම් කවුන්ටන් කෙනෙක් කියන එක ගත්තොත් අපිට ස්පෙෂලයිසේෂන් මේගොල්ලෝ ඇප්ලයි කරනකොට 4ක් නැත්නම් 5ක් දෙන්නේ. ජෙනරල් කවුන්ටන්ස්, ඔඩිටර්ස් ඔවගේ බොහොම වෙරි ලිමිටඩ් තියෙන. දැන් මේක මං බැලුවාම මේක ඇත්තටම තියෙනවා විවිධ ක්ෂේත්‍ර 10 ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනමම ඇන්ස්කෝ කෝඩ් එක එක ඔක්යුපේෂනල් ලිස්ට් එකේ තියෙනවා ඇන්ස්කෝ කෝඩ් 16. ඉතින් මේක තමයි තියෙන වැදගත්කම. හැබැයි මෙහි අධ්‍යාපනය ලැබලා ඉවර කරන කෙනෙකුට ඒක නිකන් රෙජිස්ටර්ඩ් නර්ස් කියන ජෙනරල් කැටගරි එකකින් ඉල්ලන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝ ඉමීඩියට්ලි ආෆ්ටර් කම්ප්ලීටින් අ කෝස්, ඒ කියන්නේ පාඨමාලාවක් අවසන් කරපු ගමන්ම ඒගොල්ලන්ට ස්පෙෂලයිසේෂන් එකට යන්න නොහැකියාවක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ජෙනරල් කැටගරි එකකින් ඉල්ලන්න වෙන්නේ නර්ස් කෙනෙක් හැටියට රෙජිස්ටර්ඩ්. නමුත් අපේ විදේශයක ඉඳලා මං කලින් කිව්වා වගේ බ්‍රිජින් කෝස් එකක් කරලා මෙහි එන කෙනෙකුට තමුන්ගේ බෑග්‍රවන්ඩ් එකේ තියෙනවා නම් උදාහරණයක් හිටියට දැන් මේ රටේ mental illness විශේෂයෙන් මේ COVID වලට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් registered nurses in mental health එතකොට medical practices වලට ඕන registered nurse ලාගේ critical shortage එකක් තියෙනවා. ඉතින් එතකොට dementia මේ රට මේ මොකද්ද age population එකක් ඉන්න රටක් හැටියට dementia වගේ ඒ කියන්නේ ඒකට කියන්නේ geriatric nurses කියලා. ඒ වගේ අංශ තමයි ඉතාම පැහැදිලිව අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. නමුත් immediately after completing a degree ඒගොල්ලන්ට highly unlikely මේ වගේ specializations වලට යන්න. ඒකෝ general registered nurse කෙනෙක් හැටියට ඒගොල්ලන්ට apply කරන්න වෙන්නේ. නමුත් ලංකාවේ ඉඳලා කෙනෙක් එනවා නම් එහෙම නැත්නම් අපි කියමු ශ්‍රී ලංකන් කෙනෙක් පිට රටක එංගලන්තේ හරි කොහරි qualify වෙලා ඉන්න කෙනෙක් එනවා නම් අර මං කිව්වා වගේ geriatric nurses එතකොට මානසික රෝග සම්බන්ධයෙන් සුව කරන අය අනුයුක්තව කටයුතු කරන nurses ලා medical practices වලට regional locations වල medical practice registered nurse කියලා occupation එකක් තියෙනවා. ඒවා වගේම තමයි මට මෙතනදී හඳුනා ගන්න පුළුවන් මම මෙතනදී සඳහන් නොකරපු දේවල් තියෙන්න පුළුවන්. නමුත් තමු මේ ගමන යන්න හදනවා නම් දෙන්න තියෙන හොඳම උපදේශය තමයි මේව දිහා තව හොඳින් බලලා මේ කියන occupations තමුන් යන ලොකේෂන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නෝදර්න් ටෙරිටරි වල රීජනල් ඇප්ලිකේෂන් එකක් දානවා නම් සමහර විට ඕන ස්පෙෂලායිසේෂන් එක නෙමෙයි නිව් සවුත් වේල්ස් වලට ඕන වෙන්නේ. ඒක නිසා හරි අමාරුයි මේක අපිට ජෙනරලයිස් කරලා කියන්න. නමුත් ඕවරෝල් අර මං කියපු දේවල් වල අපි මේ ඒජ් පොපියුලේෂන් එකක් ඉන්න ඕස්ට්‍රේලියාව වගේ රටකට ජිරියාට්‍රික් නර්සස් ලා වගේ අය හරි එතකොට medical practices වලට එන්න පුළුවන් nurses ලා කියන කණ්ඩායම් වලට ලොකු හැකියාවක් තියෙයි. ඒ specializations තියෙනවා නම් මේ රටට සාර්ථකව සංක්‍රමණ application එකක් යොමු කරන්න.
ඔව් අදට එදී ඇති ලෝක හෙද දිනය වෙනුවෙන් අපි අද කතා බහ කළේ ඕස්ට්‍රේලියාවේදී හෙද වෘත්තිකයෙකු වීමේ හැකියාව කොයි ආකාරයක් ගන්නවද කියන කාරණය සම්බන්ධව සිඩ්නි නුවර සංක්‍රමණ නීතිඥ රුවන් සමරසිංහ මහතා තමයි අද අපේ විශේෂ කතා බහට එකතු වුණේ. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අප සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි අතිනි මේ අවස්ථාව මට ලබා දුන්නට. බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.